පාර්ලිමේන්තුවේ ස්ථාර නියෝග 27-2 යටතේ ප්‍රශ්න ගරු සජිත් ප්‍රේමදාස මහතා.
අධ්‍යාපනය විශ්වීය මානව අයිතිවාසිකමක් ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශ්ව ප්‍රකාශය මගින් පිළිගෙන ඇති අතර ලෝකයේ බොහෝ රටවල්වල මූලික අයිතිවාසිකමක් ලෙස අධ්‍යාපනය පිළිගනු ලබන මූලික අයිතිවාසිකමක් නොවුවද ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 6 වන පරිච්ඡේදයේ රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්ම හා මූලික යුතුකම්වල නිදහස් අධ්‍යාපනයක් ලබා දීම රජයේ මූලික යුතුකමක් වෙනවා. අත වශයෙන්ම අපි අධ්‍යාපනයත් සෞඛ්‍යත් සෙසු ශේෂ්ත්‍රත් අපේ රටේ මූලික අයිතිවාසිකම් බවට පත්කර යුතුයි කියන ප්‍රතිපත්තියේ අපි සමගි ජන බලවේගයේ සමගි ජන සන්ධානයේ සිටිනවා. නව විෂයමාලා ප්‍රතිසංස්කරණ තුළ ඇති වී ඇති ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් පාසල් දූපතුන්ගේ අධ්‍යාපන අයිතියට බරපතල තර්ජනයක් එල්ල වී ඇති බව පෙනෙන්නට තිබෙන බැවින් විශේෂයෙන්ම අපි ප්‍රශ්න ගණනාවක් යොමු කරනවා. රාජ්‍ය ප්‍රතිපත්තියේ තිබෙන නිවැරදි හා නිශ්චිත පැහැදිලි කිරීම අපට අවශ්‍යයි මේ කරුණු පිළිබඳව. මොකද ළමා ප්‍රඥප්තියේ 13, 14, 18, 19 වෙනි වගන්ති අත්ත වශයෙන්ම මේ අධ්‍යාපනය අසභ්‍යකරණය කිරීම තුළ ළමුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වෙලා තිබෙනවා කියන එක කියන්නට කැමතියි. 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලේ ඇති වී තිබෙන ප්‍රශ්නගත තත්ත්වය සහ නව විෂයමාලා ප්‍රතිසංස්කරණයේ ඇති වී තිබෙන ප්‍රශ්නකාරී තත්ත්වයන් හේතුවෙන් දරුවන්ගේ අධ්‍යාපන අයිතිය සහ මානව අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව රජය පිළිගන්නේද? ගරු කථානායකතුමා, මම කියන්න ඕනේ මම මේකට තව ප්‍රශ්නයක් එකතු කරා. එසේනම් මේ සම්බන්ධයෙන් වගකිව යුත්තේ කවුරුන්ද යන්න විට යන්න කාරණාව මේ වෙන විට හඳුනාගෙන තිබේද? හැබැයි ඒක කපලා දාලා තියෙනවා, බලධාරියා විසින් කපනලාදී. හරි, ඒ ගැන ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමති. එහෙම පුළුවන්ද මේ අපි වැදගත් ප්‍රශ්නයක් අහනකොට ඒක කෑල්ලක් කපලා දමන නිසි ක්‍රමවේදයක් අනුගමනය කරමින් පාසල් ළමුන්ගේ ප්‍රයෝජනය වෙනුවෙන් නිවැරදි ගුණාත්මක හා විද්‍යාත්මක විෂයමාලාවක් හඳුන්වා නොදීමට රජයට තිබුණු බාධා මොනවාද? මෙම විෂයමාලා ප්‍රතිසංස්කරණයන් හඳුන්වා දීමට පෙර සිදුකළ ගුණාත්මක සහ විද්‍යාත්මක අධ්‍යයනන් මොනවාද? ඒවා සභාගත කරන්නේද? ඒකෙනුත් ඒ අහපු ප්‍රශ්නෙත් කෑල්ලක් කපලා දමලා මේ ගරු කථානායකතුමා. සිසු දූ දරුවන් පටු දේශපාලන උපක්‍රමයක් වශයෙන් යොදා ගැනීම කියන ප්‍රශ්නය කපලා දාලා තිබෙනවා. මං අහන්න කැමති කොහොමද එහෙම අපි අහන ප්‍රශ්න වල කොටස් කපලා
දමන්නේ? ගරු විපක්ෂනායකතුමා, ලේකම් මණ්ඩලයේ දැනුම් දෙන එක රිවයිස් කරලා ඔබ කාර්යාලයෙන්ම තමයි ලබා දීලා තියෙන්නේ.
නෑ ගරු කථානායකතුමනි, මම
රිවයිස් දුන්නේ පළවෙනි එකේ ඔම තිබිලා තියෙනවා, දෙවෙනි එකේ රිවයිස් කරලා ඔබ දීලා තියෙනවා කියලා.
මම ඔබතුමාට කියන්නම් මේ මාගා ඔක්කොම තියෙනවා සාක්ෂි සහිතව. මම ඔබතුමාට ඉදිරිපත් කරන්න. මේ බොරුවට අපි මේව ඉදිරිපත් කරන්නේ නැහැ, වගකීමෙන් ඉදිරිපත් කරන්නේ. නව විෂයමාලා ප්‍රතිසංස්කරණ යටතේ සකස් කළ අධ්‍යාපන මොඩියුල සඳහා වෙබ් අඩවි වල නම් ඇතුළත්
ගරු
මම කතා කරලා ප්‍රශ්න අහුවන් පස්සේ උත්තර දෙන්න.
ගරු මොකද ඔබතුමාගේ පොයින්ට් ඔෆ් ඕඩර් එක සභානායකතුමා?
ගරු කථානායකතුමනි, පක්ෂ විපක් පක්ෂනායකට තිබෙන අවස්ථාවක් ඔබතුමා දැනුම් දුන්නා. එතුමා දුන්නු ලේඛනය ප්‍රශ්නය නැවත එතුමගේම කාර්යාලයෙන් රිවයිස් කළ දුන්නු බවට ඔබතුමා දැනුම් දුන්නා. නමුත් දැන් පක්ෂනායකතුමා එය පිළිගන්නේ නැති බව තමයි පෙනී යන්නේ. මේක අනවශ්‍ය චෝදනාවක් ගන්න අවශ්‍ය නැහැ. අපි හිතනවා ලේකම් මණ්ඩලය මගින් අද දිනේ තුළදී මේ සම්බන්ධව ප්‍රකාශයක් සිදු කරනවා නම් හොඳයි.
ගරු විපක්ෂනායකතුමා,
මම නැවතත්තරක් පැහැදිලිව කියනවා, පළවෙනියටම අපි ඔරිජිනල් ප්‍රශ්නය යොමු කරා. ඒ යොමු කරපු ඔරිජිනල් ප්‍රශ්නෙන් ප්‍රශ්න දෙකක කොටස් දෙකක් ඉවත්
කරා. ඔබතුමා කියවගෙන යන්න.
නිකන් කියවගෙන යන්නේ නැහැ, මේ ප්‍රශ්නයක් අහන්නේ. නව විෂයමාලා ප්‍රතිසංස්කරණ යටතේ සකස් කළ අධ්‍යාපන මොඩියුල සඳහා වෙබ් අඩවිවල නම් ඇතුළත් කිරීම සඳහා වූ නිර්ණායක මොනවාද? ඒවා තෝරා ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශයේ සතු වූ ප්‍රමිති සහ නිර්ණායක මොනවාද? දැන් ගරු කතානායකතුමා රෙෆරන්ස් එකකට දානවා නම් යම් කිසි වෙබ් අඩවියක් හෝ තවත් මොකක් හරි දෙයක් ඒක යම් කිසි ප්‍රමිතිකරණයක් යටතේ සිදුනාද නැද්ද කියන එකයි මේ අහන්නේ. මෙම වෙබ් අඩවි තෝරා ගැනීමේ ක්‍රියාවලියේදී විනිවිද භාවය සහ වගවීම සහතික කළේ කෙසේද? ඒ සඳහා ප්‍රසම්පාදන ක්‍රමවේදයක් අනුගමනය කරනු ලැබුවේද? මෙම ආකාරයෙන් විවිධ පෞද්ගලික ආයතන සතු වෙබ් අඩවි යොදා ගැනීම හරහා යම් ආර්ථික ප්‍රතිලාභයක් අධ්‍යාපන අමාත්‍යංශයේ වෙත හෝ අදාළ පෞද්ගලික ආයතනවලට ලැබෙන්නේද? එසේනම් එම ආර්ථික ගනුදෙනු පිළිබඳ විස්තර සභාගත කරන්නේද? මෙම නව අධ්‍යාපන විෂයමාලා ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා මේ වන විට දිවයිනේ සියලුම ගුරුවරුන් පුහුණු කර අවසන්ද? ඔවුන් වෙත අදාළ අන්තර්ජාල සහ තොරතුරු තාක්ෂණ පුහුණුව හා ඊට අදාළ පහසුකම් ඒ කියන්නේ උපකරණ අන්තර්ජාල පහසුකම් සපයා තිබෙන්නේද? පුහුණු කර නොමැති ගුරුවරුන් සංඛ්‍යාව කොපමණද? මෙම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පහසුකම් පරිගණක අන්තර්ජාල පහසුකම් විදුලිය තාක්ෂණික යටිතල පහසුකම් අපේ රටේ සියලු පාසල් සතුද මම දල වශයෙන් අපිට කියන්න පුළුවන් 10126කට වැඩි පාසල් ප්‍රමාණයක් අපේ රටේ තිබෙනවා. මේ පහසුකම් තිබෙනවද මේ නව ක්‍රමවේද ක්‍රියාත්මක කරන්න? එසේ නොමැතිනම් එම පහසුකම් නොමැති පාසල් සංඛ්‍යාව කොපමණද? ඒවා නොසැපයීම නිසා නව ප්‍රතිසංස්කරණ අනුව ඉගෙනවීම් කටයුතු කළමනා කරගන්නේ කෙසේද? ගරු කතානායකතුමා ඇත්ත වශයෙන්ම මේ මොඩියුල ක්‍රමවේදයට ෆස්ට් ටර්ම් එකට නම් මුදල් වෙන් කරලා තිබෙනවා. අපි දැනගන්න කැමති සෙකන්ඩ් ඇන්ඩ් තර්ඩ් ටර්ම් එකට දෙවෙනි සහ තුන්වෙනි වාරයට මේ මුදල් වෙන් කරලා තිබෙනවද? ඒ වගේම දැන් මේ අසභ්‍ය වෙබ් අඩවි ඇතුල් කිරීම පිළිබඳව මූලික වාර්තාවක් ඉදිරිපත් වෙලා තිබෙනවා කියලා ප්‍රකාශයට පත් වෙනවා. ඒ සභාගත කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා මේ වැඩපිළිවෙලේ විනිවිද භාවය එළිදැක්වීම. ඒ වගේම රජයෙන් මම අහන්න කැමති තව පිටු කීයක් ගලවන්න තියෙනවද? එහෙම නැත්නම් තව පිටු කීයක් එකතු කරන්න තියෙනවද මේ මොඩියුල ක්‍රමය ඉදිරියට ක්‍රියාත්මක කරන්න? මම බලාපොරොත්තු වෙනවා නියෝජ්‍ය අධ්‍යාපන ඇමතිතුමත් මේ ස්ථානයේ රැඳී සිටින නිසා විශ්වවිද්‍යාල පිළිබඳ ප්‍රශ්නයකට උත්තර දුන්නු නිසා මේ ප්‍රශ්නයටත් උත්තරයක් ලැබෙයි කියලා. බොහොම ස්තුතියි.
මේ සම්බන්ධයෙන් පැහැදිලි නිශ්චිත පිළිතුරක් සැපයීම සඳහා හෙට දිනේ දක්වා අපි පිළිතුරු සැපයීම කල් ගන්නවා.
අජිත් පිපෙර මන්ත්‍රීතුමා ඔබතුමා පොයින්ට් එක මොකද්ද?
තුමනි මෙම පාර්ලිමේන්තුව තේරීංකාරක සභාවක් පත් කරා කන්ටේනර් 323 පිළිබඳ ප්‍රශ්න විභාග කරන්න. දැන් නොවැම්බර් මාසේ ගත වුණා, දෙසැම්බර් මාසේ ගත වුණා, මේ ජනවාරි මාසේ අදටත් මේ පිළිබඳ රැස්වීමක් ඇඳුවලා නැහැ ගරු කතානායකතුමනි. මේ ප්‍රශ්නේ ඉතා බරපතල ප්‍රශ්නය, රටේ කතා වෙච්ච ප්‍රශ්නයක්. ඒ වගේම ආණ්ඩු පක්ෂෙත් එකඟ වුණා තේරීංකාරක සභාව පවත්වන්න. ඒතර තේරීංකාරක සභාවක් පවත්වන එක මෙහෙවන එක සභාපතිතුමාගේ වගකීම, අධිකරණ මැතිතුමා තමයි වග කියන්නේ. මීට කලින් රැස්වීමක් ගිය මාසේ තිබිලා එක කල් දැම්. දැන් මේක එක්ක ආණ්ඩුව මේක අධෛර්යමත් කරනව නම් කල් දානව නම් ඒ වෙන ප්‍රශ්නයක්. එහෙම නැත්නම් මේක තියන්න ඕනේ. අපි මාතේ කමිටුවේ සමාජිකයෙක්, අපි සූදානම් වෙලා ඉන්නවා මේකට ක්‍රියාශීලීව සහභාගී වෙන්න. රටේ මිනිස්සු දැනගන්න කැමති පාර්ලිමේන්තුව මේක විමර්ශනය කරන්නේ කොහොමද කියලා. ඒක මේක කරුණා කරලා මේකට රෝඩ් මැප් එකක් හදලා කවද පටන් ගන්නෙ, කොහොමද මේ වැඩපිළිවෙල, කුමක්ද, දවස් කීයක් රැස් වෙනවද? මොකද අපිටත් ඒවා සැලසුම් කරගන්න අවශ්‍යයි. එහෙම නැතුව මේ සභාපතිතුමාට අධිකරණ මැතිතුමාට හිතන හිතන වෙලාවට දින දාන්නත් මේක කරන්න පුළුවන් කමක් නැහැ. මේක මේ කරන්න බැයි නම් අධෛර්යමත් කරනවා නම් කල් දානවා, ඒක කරුණා කරලා කියන්න.
අසම් කරනවා. ගරු අධිකරණ මැතිතුමා,
මම හිතන්නේ ගිය වාරයේදී පාර්ලිමේන්තුවේ පසුගිය අවුරුද්දේ අජිත් පෙරමන්ත්‍රීතුමා කතා කළා ගැන. ඒ වගේම මම ඒ අවස්ථාවේ දරුණු දී හිටියා. හදිසියේ දුපු දිනයක් නිසා ඒ පාර්ලිමේන්තු දිනේදී බහුතරයක් සමාජිකයන් මාව දැනුවත් කළා උන්ට එන්න නොහැකි වෙන බව. ඒ අනුව ඒක මේ පාර්ලිමේන්තු වාරයට යොදලා තියෙන්නේ. මට ඕවට වැඩි උත්තර දෙන්න ඕනේ නැහැ. මොකද මේක කරන්න උවමනා අපිට තියෙනවා, නැතුව නෙමෙයි. ඔබතුමාට අවශ්‍ය දේ ඔබතුමා කියන්න. නමුත් කරුණාකරලා හොඳට මතක තියාගන්න මේක කිරීමේ උමනා අපිට තිබෙනවා. අවශ්‍ය සිටියම සැලැස්ම සියල්ලම සහිතව අපි දැනුවත් කරන්නම්. මේ වාරයේ දැනුවි පටන් ගත්තේ ඒ වැඩේ කරන්න. හරි.
අමාත්‍යංශ නිවේදන මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වෙනුවෙන් කම්කරු අමාත්‍ය සහ මුදල් ක්‍රම සම්පත් නියෝජ්‍ය අමාත්‍ය ගරු ආචාර්ය අනිල් ජයන්ත මහතා 2025/10/24 දින ගරු සජිත් ප්‍රේමදාස මහතා සහ ගරු රවි කරුණානික මහතා විසින් ස්ථාවරණික 27/2 යටතේ අසනත ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමු.
October 24, that is about the budget details, the capital expenditure. පළවෙනි ප්‍රශ්නය 2025 අයවැය යෝජනා වශයෙන් ඉදිරිපත් කරලා තිබිච්ච වියදම් යෝජනා 54යි. ඒ එක් එක් යෝජනා සහ අනුමත කරනු ලැබූ ප්‍රතිපාදන ප්‍රමාණයන් දීර්ඝ විස්තරයක් තියෙන්නේ, ඒක කියවන්න අවශ්‍ය නැහැ, සභාගත කරන්න අපි ඒක ගමු. ඒ ආයතන මොනවද කියලා අහලා තියෙනවා. අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා වගකීම් පැවරී තියෙන්නේ රේකී අමාත්‍යාංශයේ, පළාත් සභාවේ, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ, පළාත් පාලන ආයතනයේ හෝ විශේෂ වියදම් ඒකකයේ ප්‍රධාන ගණන් දීමේ නිලධාරියාට අදාළ අයවැය වියදම් යෝජනාවන්ගේ ප්‍රගතිය මැනබැලීම සඳහා වගකීම පැවරලා තියෙනවා. ඒ වගේ 2026 මේ වෙනකොට ප්‍රගතිය මේ පිළිතුර සකස් කරනකොට දීලා තිබුණේ මේ ඇමුණුම දෙක විදිහට ඉදිරිපත් කරනවා. ඔක්තෝබර් 31 වෙනිදා වෙනකන්. නමුත් මම කැමති ඉදිරිපත් කරන්න අද වෙනකොට ප්‍රගති, ඒ කියන්නේ දෙසැම්බර් මාසයේම ප්‍රගතිය. ඒ ප්‍රගතිය ගත්තාම රුපියල් බිලියන 956ක් වාර්තා වෙලා තියෙනවා. තවත් පුංචි ගැළපීම් කිහිපයකින් විදේශ ප්‍රොජෙක්ට්ස් යටතේ එන්න තියෙන රුපියල් බිලියන 10ක් විතර ගැළපීමක් තියෙනවා. ඒ අනුව ප්‍රතිශතාත්මකව කිව්වොත් අපි 1315ක්නේ 2025 වර්ෂයට ඉදා කරේ, ඒකෙන් 70%ක් වෙන් වෙලා තියෙනවා. නමුත් අර වර්ෂයෙන් වර්ෂය අපි යම් ප්‍රතිශෝධනයක් කරනවා, ප්‍රතිශෝධිතාගෙන් 90%කට වඩා වැඩිපුර වියදම් කරලා තියෙනවා. ඒ සංඛ්‍යා දත්තලීකරණ ලබා දෙන්නට පුළුවන්. ඊළඟට දෙවනි ප්‍රශ්නය 2025 වර්ෂයේ නිම කිරීමට සැලසුම් කළ අයවැය වියදම් යෝජනා 54ක් පවතින අතර අයවැය වියදම් යෝජනා වලින් ඒ වෙනකොට දීලා තිබිච්ච ප්‍රතිපාදන වටිනාකම මිලියන 215.6ක් ඒ අනුව 2025 ඔක්තෝබර් 7 වෙනකොට තිබිච්ච මූල්‍ය ප්‍රගතිය තමයි ඇමුණුම් 3. ඒතර මේ දැන් ඉදිරිපත් කරලා තියෙන ඇමුණුම් 3 තියෙන්නේ අපි ඔක්තෝබර් මාසයේ වෙනකන් තියෙන ප්‍රගතිය. එතන ප්‍රතිශතයක් විදියට ගන්න එක නෙවෙයි, ඔක්කොම මේ දීර්ඝ ප්‍රකාශන ටිකක් තියෙන්නේ. මට ගන්නේ කරලා ටෝටල් එකේ ප්‍රගතිය, මූල්‍ය ප්‍රගතිය මේ වාර්තාවට ඉදිරිපත් කරලා ඇතුළත් කරන්න පුළුවන්. ඒක එකතු කළ යුතු වෙනවා. ඊළඟට තියෙනවා ක්‍රියාත්මක කිරීමට නොලැබුණු තිබේද කියලා. එවැනි යෝජනා නොමැත. 4 කරන්ට් account එකේ deficit එක පිළිබඳව අහලා තියෙනවා. ඒ පසුගිය වසරට සාපේක්ෂව අඩුවීමක්ද වැඩිවීමක්ද යන ආදී වශයෙන් ඒ තොරතුරුත් ඒ සංඛ්‍යාව ලේඛනයක් ඉදිරිපත් කරලා තියෙන්නේ. ඔක්තෝබර් මාස්පතා ගත්තාම තියෙන්නේ කරන්ට් account එකේ ඍණ අගයක් වාර්තා වුණා සෙප්තැම්බර් ඔක්තෝබර්. නමුත් නොවැම්බර් මාසෙදිත් ධන අගයක් වාර්තා වෙලා තියෙනවා. අවසාන වශයෙන් ගත්තාම අපි cumulative figure එක ගත්තාම කරන්ට් account එකේ ධන අගයක් තියෙන්නේ බිලියන 1.7ක. පස්වෙනි ප්‍රශ්නය මුදල් ක්‍රම සම්පාදන ආර්ථික අමාත්‍යාංශයේ පවතින දත්තානුව විදේශ ණය යටතේ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතීන් ඊ 3 කාර්තුවේ අවසාන ප්‍රගතිය ඇමුණු 5 විදියට ඉදිරිපත් කරලා තියෙනවා. 2025/9/30 වෙනි දිනට විදේශීය ණය ආධාරයට ක්‍රියාත්මක ව්‍යාපෘති තවත් ඇමුණුමක් විදියට විශාල ප්‍රමාණයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඔතන සංඛ්‍යාව ප්‍රතිශතය ඉදිරිපත් කරන්න. ඊළඟට ඍජු විදේශීය ආයෝජන 2025 සැප්තැම්බර් මාසයේ අවසාන වෙන විට ලැබුණු ඍජු විදේශීය ආයෝජන ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 827යි. 26 වසර සඳහා ඍජු විදේශීය ආයෝජන ආකර්ෂණය කර ගැනීමේ වැඩපිළිවෙල විදියට ආයෝජන පරිසරයේ වැඩි දියුණු කිරීම විදේශීය ඍජු ආයෝජන ගලා එීම පාසු කිරීමේ අරමුණ කරගත් වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කිරීම 2026 දී FDI ආකර්ෂණය කර ගැනීම සඳහා ආයෝජන මණ්ඩලය අදාළ රාජ්‍ය ආයතනවල සම්බන්ධීකරණ යටතේ සැලසුම් කර ඇති වැඩසටහන් යටතේ අවධානය යොමු කරලා තියෙනවා විශේෂයෙන්ම ශේෂ්ත්‍ර ගණනාවක් තිස්සේ ඒකටත් ඇමුණුමක් තියෙනවා ඇමුණුම 7. බලාපොරොත්තු වෙන ප්‍රමාණය කියන්නේ ඔව් පිළිතුර අවසානයි. ඔව් ඔව් ඒක තමයි අපි බලාපොරොත්තු වෙච්ච ප්‍රමාණය ලැබිලා තියෙනවා. අපි FDI වල අපි ටාගට් කරේ සැල ගැන යම් ඉලක්ක සහිතව ස්ථාවරත්වයක ඉඳලා ඒ ප්‍රමාණය අපිට ලැබිලා තියෙනවා. නමුත් 827යි. ඔව් මිලියන. ඔව්
27යි. මේකද දීලා තියෙන්නේ මේකනේ. මේක දීලා තියෙන්නේ මේකනේ. 1.5. කොහොමද මේක දීලා තියෙන්නේ මේකනේ.
ඔව් පිළිසර. හරි.
ගරු විපක්ෂ නායකතුමනි.
මම විශේෂයෙන්ම ඔබතුමාගේ අවධානය යොමු කරනවා. අත වශයෙන්ම බොහෝ වෙලාවට අපි කතා කරනවා සාර්ව ආර්ථික විචල්‍යයන් පිළිබඳව. ඒ කියන්නේ මැක්‍රෝ ඉකොනොමික් ඉන්ඩිකේටර්ස් පිළිබඳව. හැබැයි සාර්ව ආර්ථික විචල්‍යයන් ගැන කතා කරාට ආර්ථික වර්ධන වේගය හෝ වේවා වෙනත් සංඛ්‍යා ලේඛන හෝ වේවා ගරු අමාත්‍යතුමා ඉතාමත්ම වැදගත් මේක මයික්‍රෝ ඉකොනොමිකට ශුද්‍ර ආර්ථිකයට බලපාන්නේ කොහොමද? ඒ කියන්නේ පුද්ගලින්ට ගෘහ ඒකකවලට ඒ වගේම ව්‍යවසායකින්ට සහ ව්‍යාපාරවලට. නිසා විශේෂයෙන් මම ඔබතුමාගෙන් අහන්න කැමති මේ අද පවතින ආර්ථික වර්ධන වේගයන් ඔබතුමාලා ඉදිරිපත් කරනවා ක්වාටලි ආකාරයට සහ සමස්ත ආකාරයට. මම දැනගන්න කැමති ඒ තුලින් කොහොමද ශුද්‍ර ආර්ථිකය, ඒ කියන්නේ තනි පුද්ගලින්ගේ ව්‍යාපාර සහ ව්‍යවසායකින්ගේ ඒ වගේම ගෘහ ඒකකවල ආදායමට කොහොමද බලපාලා තියෙන කාරණාවත් ඒ වගේම මම ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමති විශේෂයෙන්ම දිත්වා සුලිකුණාට්ටුව හේතු කරගෙන විවිධ ද්විපාර්ශ්වීය ආධාර සහ බහුපාර්ශ්වීය ආධාර ලැබිලා තිබෙනවා. හැබැයි මේකේ කරු කතානායකතුමනි මම අවධාරණය කරන්න කැමති මේ අය කරලා තියෙනවා සමහර වෙලාවට ක්‍රියාත්මක වෙන විදේශාධාර වැඩපිළිවෙළ රීපර්පස් කිරීම. ඒ කියන්නේ මේ 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 අලුතෙන් මුදල් ලබා දීම නෙවෙයි මේ මුදල් ලැබිලා ක්‍රියාත්මක වෙන විවිධ ව්‍යාපෘති වලින් ඒ මුදල් අරගෙන මේ දිත්වා සහන හැටියට දිත්වා කුණාටුවෙන් විපතටපත් වුණු අයට දෙන මේ යටිතල පහසුකම් වලට දෙන මුදල් හැටියට ඒක රීපර්පස් කිරීම. ඉතින් මම ඔබතුමාට යෝජනා කරන්න කැමතියි මේ රීපර්පස් කරන එක වෙනුවට ඒ ක්‍රියාත්මක වුණු විදේශාධාර ක්‍රම ක්‍රියාත්මක වෙමින් අපි ඒ ආයතන වලට කියන්න ඕන ඕගොල්ලෝ ආධාර දෙනවා නම් අලුතෙන්ම දෙන්න කියලා. රීපර්පස් ෆන්ඩ්ස් කියන එකෙන් මොකද්ද? තියෙන ආධාර ටික ආපහු රීපර්පස් කරලා ඒකෙන් අපේ රටට අලුත් අගයක් එකතු වෙන්නේ නැහැ. ඒ නිසා මම ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමති මේ රීපර්පස් කරන ක්‍රියාවලිය වෙනුවට අලුතෙන් මූල්‍ය ශක්තියක් ලැබෙන තැනකට ඔබතුමන්ලා ඒ අදාළ ආයතන සමග කතා සාකච්ඡා කරන්න. ඒ වගේ මම ඔබතුමාට කියන්න කැමති ඔව් සාර්ව ආර්ථික විචල්‍යයන් හරහා මේ කතා කරන ලොකු සංඛ්‍යා ලේඛන වලින් තනි පුද්ගලයාට කොහොමද බලපාන්නේ, ගෘහ ඒකකවලට කොහොමද බලපාන්නේ, ව්‍යවසායකින්ට ව්‍යාපාරිකින්ට කොහොමද බලපාන්නේ. දැන් ඇත්තට මම ඔබතුමා දන්නවනේ ශුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණයේ ව්‍යාපාර අද පතුලටම වැටිලා අද ඒ අයට ඇත්ත වශයෙන්ම සහන ක්‍රියාත්මක වෙන්නේ
නැහැ. දැන්
එය හදනවා මේ වාණිජ බැංකුවලට විරුද්ධව මූල්‍ය ආයතන වලට විරුද්ධව නඩු මාර්ගයට ඒ තරම් පීඩනයකට මේ ශුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන් මුහුණ දෙනවා. ඒ නිසා මම අහන්න කැමතියි ඔබතුමාගේ පැහැදිලි කිරීමක් මේ කාරණාව පිළිබඳව.
රාජ්‍යතුමනි ප්‍රධාන වශයෙන් මේ ගතු කරපු කාරණාවල ප්‍රධාන ශේත්‍ර දෙකක් මේ මැක්‍රෝ ඉකොනොමික්ස් ඇන් මයික්‍රෝ ඉකොනොමික් ප්‍රතිපල එනවද කියන එක මේක ප්‍රධාන වශයෙන් දරන්නේ ආර්ථිකයක සමස්තයක් වශයෙන් වැදගත් වෙන ආර්ථික වෘද්ධිය. අපේ අවුරුද්ද ඇතුළතදී ඒක විශේෂයෙන් පෙන්눔 කරා කාර්තුවෙන් කාර්තුව අඛණ්ඩව ඉතාමත්ම නිවැරදි ප්‍රවණතාවයෙන් මේ ඉලක්කය කරේ අපේ මධ්‍ය කාලීන 7%කට වඩා වැඩි වෘද්ධියක් ගන්න දිශාවට ගමන් කරන එක. ඊට පස්සේ එතුමා අහනවා මේ මයික්‍රෝ ලෙවල් එක. අතන මයික්‍රෝ ලෙවල් එක මේ අවුරුදු ගණනාවක් පුරා පැවතිලා විශේෂයෙන්ම ලංකාවේ මේ දුප්පත් භාවයේ එන්න එන්න අපි අවුරුදු ගන්නකොට එය මනින් ලබන ගීනි කෝෆිෂන්ට් එක අවසානයේදී ක්‍රමිකව වැඩි වෙලා 0.415ට වැඩි වෙලා තිබුණේ. දැන් එතකොට එතනින් තමයි මේ මයික්‍රෝ ලෙවල් එකේ ගැටලුව විසඳන්න ඕනේ. ඉතින් ඒකටත් අපි විශේෂ වැඩසටහනක් යොදලා තියෙනවා 2025ේදී 26ට ප්‍රජාශක්ති වැඩසටහනෙන්ද බිලියන 25ක් වෙන් කළ දෙනවා. ගම දියුණු කරලා ඒගොල්ලන් සවිබල ගැනීම වැඩසටහන මේක ඇතුළේ වෙනවා. ඒත් එක්කම කියන සන්තෝෂය මේ වෙනකොට per capita GDP ක්‍රමයෙන් වැඩි වෙලා තියෙනවා. අපි ආණ්ඩුව පටන් ගන්නකොට 3000 ගානකට දැන් ඒක 4500 දක්වා ඉහළට එමින් තියෙනවා. ඒ නිසා මේ අර ස්ට්‍රක්චරල් ව්‍යුහාත්මක ප්‍රශ්න දිසා ක්‍රමිකව ආර්ථික වෘද්ධිය සහ සංවර්ධනය අත්පත් කර ගැනීම දිසා තමයි අපේ ඉලක්කය. ඒ වගේම අර රීපර්පස් කියපු කතන්දර සහ ව්‍යාපෘති සම්බන්ධයෙන් ඉදිරිපත් කර කතාව වැරදි. මොකද හේතුව අපිට වියදම් කිරීම පළමුවෙන් අපි කරන්නේ වියදම කරන්නේ. වියදම සඳහා වූ බිලියන 500 කොහෙන්ද මූලණය කරගන්නේ කියන එක මහා භාණ්ඩාගාරයේ මුදල් අමාත්‍යාංශයේ කාර්යභාරයක්. ඒ අනුව කිසිදු ආකාරයකට අපි සැලසුම් කරපු මේ බිලියන 500 සැලසුම් කරපු කිසිදු ව්‍යාපෘතියක් වෙනස් එකකට වෙනස් කරලා නැහැ. ෆොරින් ෆන්ඩින් ඒවත් එහෙමයි. ෆොරින් ෆන්ඩින් ඒවලදී අපි උත්සාහ කරන්නේ අපි මේ පළවෙනි අපි ක්‍රියාත්මක කළ යුතු වන්නේ මේ විද්‍යුත් තුලිකුණාටුවෙන් අපු බිලියන 500 වෙනම එකක්. ෆොරින් ෆන්ඩින් යටතේ තියෙන ඒක තමයි ෆොරින් ෆන්ඩින් යටතේ තියෙන මේ වැරදිත් පටලවා ගන්න එපා. ගරු විපක්ෂ නායකතුමනි බිලියන 1480ක බිලියන 1480ක කැපිටල් එක්ස්පෙන්ඩිචර් 4% තියෙනවා. ඒක කිසි විදියක වෙනස් කරලා නැහැ. ඒ කටයුත්ත කරන අතරතුරේ තමයි බිලියන 500ක පරිපූර්ණ ඇස්තමේන්තුවක් ඇරතෙන්නේ. එතකොට ඒ වියදම් සීමාව විතර අපි මූලණය කරගැනීමේදී යම් යම් විධි විමාර ගන්න වෙනවා. කිසිදු ආකාරයක ව්‍යාපෘති නවත්තලව අතහැරලා නැහැ.
ගරු අමාත්‍යතුමා රවි කරුණානායක මන්ත්‍රීතුමාගේ විස්තර නියෝග 27 ප්‍රශ්නයට පිළිතුරු.
ඔව් ගරු කතානායකතුමනි, the question the race on 24th October, the question number 1, the 5% inflation target for Sri Lanka reflects the structural characteristics of developing and small open economy which faces a greater exposure to external shocks, supply side disruption and exchange rate volatility. In such a context, aiming for a very low inflation target would be excessively costly in terms of output and employment. Empirical and historical evidence also support the appropriateness of 5% target. Accordingly, historical context between 2009 and 2021, inflation average 5% in Sri Lanka, and from 1978 to 2008, average inflation was 12% per annum. Further, quantitative analysis using Sri Lanka's historical data revealed that the maintaining inflation target around 5% helps maximize economic growth, through which the statistical models are used to gauge these average calculations. From policy perspective, targeting inflation rate as low as 2% initial stage of inflation would necessitate maintaining persistently tight monetary conditions, which could suppress investment, slow down economic recovery, and raise unemployment, outcomes that are undesirable for an emerging economy. Therefore, the 5% target strikes a balanced approach under the flexible inflation targeting framework. This allows sufficient flexibility to accommodate temporary shocks while anchoring inflation expectation at credible and reliable level. For the same reason, the most emerging markets and developing economies in general set inflation targets above 2%. Question number 3. Monetary policy decision in most countries are made a broader perspective considering the overall macroeconomic conditions to maintain price stability rather than considering the interest cost of the government, which is only one stakeholder of the company. Under the central bank of Sri Lanka Act number 16 of 2023, the primary objective of the central bank shall be to achieve and maintain domestic price stability under FIT framework. Monetary policy decisions are guided primarily by objective of maintaining domestic price stability and supporting sustainable economic growth. Several factors such as inflation development and outlook, economic growth outlook, external sector development, monetary sector development, fiscal development, and overall financial market development are taken into consideration for monetary policy decision making. Fiscal implications are among many such factors for consideration. Question number three. Under FIT framework, central bank is responsible for formulating and implementing monetary policy while managing flexible exchange rate regime aimed at achieving and maintaining domestic price stability. In this framework, the exchange rate is determined largely by market supply and demand conditions, with limited intervention by the central bank solely to smooth excessive short-term volatility. Accordingly, the exchange rates as a shock absorber under this arrangement, thus helping to avoid building vulnerabilities in the economy. Historically, attempts to maintain exchange rate stability beyond the economic fundamentals have proven to be unsuccessful. 1% depreciation has both positive and negative impacts on different stakeholders. For example, there are benefits to exporters, remittances, and tourism industry, whereas negative impact on importers. Maintaining and achieving inflation around 5% helps anchor expectations and support currency stability by promoting confidence in the domestic monetary framework. A credible and consistent inflation target reduces speculative pressures, supports orderly exchange rate movements, and strengthens macroeconomic and external stability in the long term. For the medium term, inflation target of 5% is expected to ensure overall price stability, which is essential for sustaining economic growth and maintaining public confidence. Nominal GDP reflects the total value of goods and services produced at current market prices and therefore includes the impact of inflation. In contrast, the real GDP is adjusted for inflation and provides a measure of changes in the actual production and the economic activity. The target of 5% is set with several considerations, such as historical inflation trends and all those things, those are basic macroeconomic factors. The inflation objective, therefore, seeks to introduce price pressures, enabling the real growth led by productivity, competitiveness, and the value addition, rather than nominal gains arising from inflationary pressure. Central Bank also supports the enhancement of real economic growth supported by structural reforms and the productivity improvement. Five, following the peak level of inflation of 69.8% in September 2022, inflation has been brought down to a low level through appropriate policy actions. Inflation is not maintained above 5%. In terms of domestic savings, maintaining inflation at a stable and predictable level helps protect the real value of savings by preventing rapid erosion of purchasing power in deposits in fixed income instruments. Stable inflation also helps keep real interest rates steady, which in turn encourages long-term savings and financial planning. In this regard, a well-defined and credible definition target, inflation target, helps reduce erosion of domestic savings by serving as an anchor for price stability. When the target is clearly communicated and consistently pursued, it helps shape public and market expectations about future inflation. The lengthy answer. So there are a few points I think the other part of the answer can be tabled. I'll just read the few parts of the answer. Question number six. Following the restoration of price stability after highest level of inflation historically, there is evidence of improved market and investor confidence. For example, the sovereign rating of the country was recently upgraded by all three rating agencies by several notches. The central bank and the government maintain a coherent macroeconomic policy framework anchored by prudent monetary policy, fiscal consolidation, and market-determined flexible exchange rate. These policies have helped anchor inflation expectation, rebuild investor confidence, and strengthen macroeconomic stability. For long-term foreign direct investments, this environment offers both stability and growth potential. 7. According to Section 26(4) of the Central Bank Act, the Minister and the Central Bank may review the inflation target and any other parameters relating thereto once in every 3 years or in such other intervals. If exceptional circumstances so warranted, accordingly, the current inflation target, which was set out in October 2023, remains in effect for 3 year time period. So in future, if needed, we can consider to adjust it. Question number 8, no, inflation being targeted at 5% is appropriate. Meanwhile, flexible exchange rate will allow timely adjustment to exchange rate in line with the fundamentals and external shocks that helping to maintain export competitiveness. Greater predictability of inflation for exporters will help their business planning and investment processes. Some part would be tabled, since that is lengthy. Question number 9. Under the International Monetary Fund Extended Fund Facility Program, the Monetary Policy Consultative Clause has been introduced to monitor monetary policy performance in line with the domestic price stability objective. Question number 10. As indicated in the response to question number 7, so that is connected to question number 7, the review process of inflation target for the next 3 years will commence soon. Thank you.
Honorable Ravi Karunanaga, you can get explanation.
Thank you, Kathanagathumani. Obatuma meet a peradunna uttare, matadunna uttare atara, paraspara katanima penatibir. The sambandhen me katakana vese obatuma kiwa GDP ke වැඩි වෙලා තිබෙනවායි කියලා අද 3900 ඉඳන් 4100ට ඒක තිබ්බේ ඩොලර් එක 298ට තිබ්බාම අද 315ට තිබ්බාම මේක අඩු වෙලා තියෙනවා 3800ට මේක තමයි එතන තියෙන ද්විත්වය ඒ වගේම මේ අවස්ථාවේදී ඔබතුමාලගේ තොග ණය වැඩි වෙලා තියෙනවා ට්‍රිලියන් 31කට දැන් ට්‍රිලියන් 31කට කියන්නේ මේක ආණ්ඩුව බාර ගන්න අවස්ථාවේදී 27.9 තියෙන එක අද 31කට වැඩි වෙලා තියෙනවා දැන් ඔබතුමා උත්තර දීලා තියෙන්නේ මූල්‍ය ප්‍රශ්න නිසා මම දන්නවා ඔබතුමා හදවතින් ඔබේ උත්තරේ නෙමෙයි දීලා තියෙන්නේ සෝ ස්වාධීනත්වයේ තියෙන මහ බැංකුවෙන් දීලා තියෙන්නේ දැන් ඔබතුමා තියෙන ඔය මහ බැංකුව ඔබතුමා ඔය දීලා තියෙන මහ බැංකුව තුල ඔබතුමාලා පිළිගන්නවද අද උත්තරම් ස්වාධීන මහ බැංකුව තියලා ඇඟිලි ගහන්න නැති ආණ්ඩුවකට දැන් මුදල් උත්තු ගහන්න නැතුව ආණ්ඩුවකට 298 292 තිබ්බ රුපියල අද 315ට අවප්‍රමාණ වෙලා තියෙන කොයි ආකාරයෙන්ද ඒ විතර නෙමෙයි මේක තිර තියෙන මේ භයනකභාවය තමයි මේ රටේ තියෙන 105ක උද්දමනය ගන්නවා කියන්නේ හැම අවුරුද්දෙම පර්චේසින් පවර් එක ක්‍රය ශක්තිය 105කින් අඩු කරනවා කිව්වහම එතකොට ඔබතුමා පඩිත් වැඩි කරනවාද මේ ආකාරයෙන් 105ක් ඉතින් මහ බැංකුව මේ වගේ ප්‍රතිපත්තිය ගත්තාම දෙන උත්තරේ කියන්නේ මේක සංවර්ධනය හොඳයි කියලා 105ක් එනයි 115ක් කරන්න නැත්තේ මේ වගේ ද්විත්ව ස්වරූප උත්තර දෙනවට වැඩිය ඔබතුමා තමාට හෘද සාක්ෂි අනුව දැන් ඊයේ මුදල් කාර්ක සභාවේ ජනාධිපති දුන්න
උත්තරේ
නමුත් මේ දිලා තියෙන උත්තරේ අද පාර්ලිමේන්තුවේ අර ඊයේ EPF එක මේක පෙන්ෂන් කරනවා කියලා ඊයේ ජනාධිපති කෝ නැහැ කියලා. ඉතින් ඔබතුමා පාර්ලිමේන්තුවේ උදේ දෙන උත්තරේ මේක ප්‍රතික්ෂේප වෙනවා මුදල් අමාත්‍ය වශයෙන්.
ඉතින්
මම ඔබතුමාගේ අහනවා මම දන්නවා ඔබතුමාත් එතන හිටියා. ඔබතුමා දන්නවා මොනවද ලැබෙන උත්තරේ. ඉතින් මේ වගේ උත්තර දෙනවට වැඩිය කරුණාකර කතා නැගතුමනි මම හිතමත් ඕනකමින් අහන්නේ.
ඔබතුමාට තුනක් ගත්තා අවසන් කරන්න.
ඉතින් ඒ සම්බන්ධයෙන් කරුණාකරලා කොහොමද රුපියල ශක්තිකවත් කළා ඩොලර් ගෙනල්ලා ආයෝජනය ගෙනල්ලා දැන් මට දුන්න උත්තරේ විපක්ෂ නායකතුමන් දුන්න උත්තරේ සම්පූර්ණ දෙකක්
ගරු අවසන් කරන්න මන්ත්‍රීතුමා අමාත්‍යතුමා
ඔව් ගරු කතානායකතුමනි එහෙම පරස්පරතාවයක් නැහැ උත්තර දෙකක් නෙමේ එකම උත්තරයක් තියෙන්නේ. මෙතෙන්ට සම්බන්ධයක් නැහැ මේ EPF සම්බන්ධයෙන් කතාව. නමුත් මේ 5% ඔව් මම නෑ එමේ
ඔව් නෑ
5% දැන් මේ විශේෂයෙන් මම සනාහන් කරන අර මේ මා ජනතාව නොමග යවන දැන් 5% ඉන්ෆ්ලේෂන් මේ උද්දමනය කියලා කියන්නේ අපි 5%ම තියා ගන්නවා කියන එක නෙවෙයි. උද්දමනය කියන්නේ පොදුවේ මිල මට්ටම් වර්ධනය වීමේ වේගය. ඒක අපිට පාලනය කරගන්න බැරි ප්‍රමාණයකට යන එක තමයි මේ අධික උද්දමනය ආර්ථිකයට හානි කරවෙන්නේ. ඒතොර යම් උද්දමනයක් පවතින එකක් තියෙනවා ඒ අනුව ඒ පාලනය කර ගැනීම. ඒ නිසා තමයි ෆ්ලෙක්සිබල් ඉන්ෆ්ලේෂන් ටාගට් එකක් මේ තියලා තියෙන්නේ. ඒ ටාගට් එක අවුරුදු 3කට. ඒ අවුරුදු 3ේ ටාගට් එක අදදී යම් කරුණු කාරණා බලනවා මැක්‍රෝ ඉකොනොමික සම්බන්ධයෙන්. එහෙම නැතුව ලෝකේ න්‍යායක් නැහැ ඉන්ෆ්ලේෂන් එක 1යි 2යි 3යි කියලා යන්න මේක වෙනස් වෙනවා අපිට පාලනය කරන්නේ. ඒ නිසා මේ ටාගට් එකක ෆ්‍රේම්වර්ක් එක යන එක හොඳයි. ඒ ෆ්‍රේම්වර්ක් එක අවුරුදු 3න් 3 රිවීව් කරනවා. එතකොට ඔබතුමා අදහස් කරන විදිහට මේ පහ වැඩි නම් ලෝක තත්ත්වයන් යටතේ අපිට ඊළඟ රිවීව් එකේදී කන්සිඩර් කරන්න පුළුවන්. දැන් අපි යන්නේ අපේ වගකීම තියෙන්නේ ෆ්‍රේම්වර්ක් එක ඇතුලේ පහ තියෙනවා නම් පහ පණින් නැතුව යෑම තමයි වගකීම. ඒක කැඩිලා නැහැ. අපේ අවුරුද්ද ඇතුළතදී ඒක ඉතාම ලස්සනට ෆ්‍රේම්වර්ක් එක ඇතුලේ දුවනවා. ඒ වගේම අර ණය සම්බන්ධයෙන් කතන්දරෙත් ඇත්තටම ඒ වැරදි දත්තයේ තියෙන මේ සමස්ත ණය ප්‍රමාණය ඩොලර් වලින් ප්‍රකාශ කිරීමේදී තමයි 30.9 මු ඩොලර් වලින් ගත්තු ණය ප්‍රමාණයෙන් වැඩි වෙලා නැහැ. ඒ ප්‍රමාණය ස්ථාවරවම තිබිලා තියෙන්නේ. ඒ නිසා ඒ තොරතුරු ඒ විදිහට ඉදිරිපත් කිරීම වැරදි.
කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය ගරු සරෝජා සාවිත්‍රී පෝල්රාජ් මහත්මිය 2025/11/25 වෙනි දින ගරු සජිත් ප්‍රේමදාස මහතා විසින් ස්ථාවර නියෝග 27/2/8 අසන ලද ප්‍රශ්නයට පිළිතුරු ලබා දීම.
ගරු කතානායකතුමනි, ගරු විපක්ෂ නායකතුමා විසින් අසන ලද ප්‍රශ්නයට පළවෙනි ප්‍රශ්නය සඳහා ඒකට දීර්ඝ පිළිතුරක් තියෙන්නේ. ඒකේ පෙරපාසල් ගණන ගත්තොත් සමස්ත ලංකාවේම පෙරපාසල් 18,982ක් තිබෙනවා. ඒවා ප්‍රාදේශීය ලේකම් කොට්ටාස අනුව ඒ පෙරපාසල් පිළිබඳ වාර්තාවක් මම ඉදිරිපත් කරනවා. ප්‍රශ්න අංක 2, පෙරපාසල් විශේෂේස්ත්‍රයේ ගුණාත්මක වර්ධනය වෙනුවෙන් අපි ලබා දෙන දීමනාව වැඩි කිරීම සඳහා පසුගිය ජුනි මාසයේ ඉඳලා රුපියල් 6000ක් දක්වා එක වැඩි කරලා තිබෙනවා විපක්ෂ නායකතුමනි. ප්‍රශ්න අංක 3, 2024 වර්ෂයේ සුදුසුකම් ලැබූ පෙරපාසල් ගුරුවරියන් සංඛ්‍යාව 15669යි. 2025 වර්ෂයේ සුදුසුකම් ලැබූ පෙරපාසල් ගුරුවරුන්ගේ සංඛ්‍යාව 15833යි. ඒකේ ඊළඟ ප්‍රශ්නය අහලා තිබෙන්නේ ඒ සඳහා අනුගමනය කරනු ලබන ක්‍රමවේදය. 2021/6/3 දිනැතිව සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත නිකුත් කරන ලද කාන්තා හා ළමා සංවර්ධන චක්‍රලේක 2021/2 ප්‍රකාරව සුදුසුකම් සපුරන ලද පෙරපාසල් ගුරුවරියන් වෙත තමයි මෙම දීමනාව ලබා දීම සිදු කරන්නේ. ප්‍රශ්න අංක 4, සුදුසුකම් සපුරා දීමනාවට ඇතුළත් වූ කිසිදු පෙරපාසල් ගුරුතුමියක්ව මෙයින් ඉවත් කරලා නැහැ. ප්‍රශ්න අංක 5, මේ වන විට පෙරපාසල් විෂයමාලාව අපි සකස් කරලා තිබෙනවා. ඊට අමතරව එම විෂයමාලාවට අදාළව ගුරුවරුන් පුහුණු කිරීමේ කටයුතු අපි මූලික පියවර ආරම්භ කරලා තිබෙනවා. ඒ වගේම මේ සියලුම ගුරුභවතුන්ට ගුරුවරුන් හැටියට ලියාපදිංචි කිරීමට තමන්ගේ පෙරපාසල් ලියාපදිංචි කිරීම සඳහා පුහුණු ඩිප්ලෝමා පාඨමාලාවේ එක එක්කෙනා තුල තිබෙන්නේ එක එක ඩිප්ලෝමා පාඨමාලාවන් හදාරලා තිබෙන්නේ. නමුත් ඔවුන්ගේ වෘත්තීය භාවය සංවර්ධනය කිරීම සඳහා ඒ සියලුම ඩිප්ලෝමා පාඨමාලාවල් නියාමනය කරමින් එකම තලයකට අරගෙන එන්න කටයුතු කරලා තිබෙනවා. ඒ වගේම මුන්ගේ ආරක්ෂක වෘත්තීය ආරක්ෂාව ආර්ථික සුරක්ෂිතතාවය සඳහා රුපියල් 6000ක දීමනාවක් ලබා දීම සඳහා කටයුතු කරමින් තිබෙනවා. ඒ වගේම සියලු පෙරපාසල් මේ වන විට පෙරපාසල් පළාත් සභා විෂයක් ලෙස 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පළාත් සභා විෂයක් ලෙස පළාත් සභා ඒකකව පළාත් සභාවල පෙරපාසල් ඒකක නැත්නම් පෙරපාසල් අධිකාරිය යටතේ තමයි නියාමනය වෙන්නේ. පළාත් සභා 9 තුළ එක් එක් විදිහේ පෙරපාසල් ප්‍රඥප්ති සහ පෙරපාසල් ප්‍රතිපත්ති පෙරපාසල් ඒකක හැටියට වෙන වෙනම ක්‍රියාත්මක වෙන එක අපි ජාතික ප්‍රතිපත්තියක් නැත්නම් ජාතික ප්‍රඥප්තිය කරහා එකම පෙරපාසල් වැඩසටහනක් සඳහා එකම පෙරපාසල් වැඩසටහනකට ගෙනීම සඳහා කටයුතු කරමින් තිබෙනවා. ඒ වගේම ප්‍රශ්න අංක 6, මෙම කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ මුල් ළමා විය සංවර්ධනය පිළිබඳව ජාතික ලේකම් කාර්යාලය විසින් දෙදස් හයවර්ෂයේ පෙරපාසල් සඳහා අවම ප්‍රමිතින් හඳුන්වා දීලා තිබෙනවා. අන්නේ ප්‍රමිතිවලට අදාළව සෑම පෙරපාසලක්ම එකම මට්ටමට අරගෙන ඒම සඳහා යටිතල පහසුකම් සංවර්ධනයට අවශ්‍ය ණය දීමනා ලබා දීම සඳහා අපි ඉදිරියේදී සාකච්ඡා කරමින් තිබෙනවා මේ වෙනකොට. ඒ වගේම තමයි පළාත් පාලන ආයතන හරහා පාලනය වන පෙරපාසල් සඳහා එම පළාත් පාලන ආයතන හරහාම යටිතල පහසුකම් සඳහා අවශ්‍ය කරන සියලු උපකරණ සෙල්ලම් මිදුල සහ ළමයින්ගේ ඉගෙනුම් ආධාරක ආදී ලබා දීම සඳහා වන වැඩසටහන අපි ක්‍රියාත්මක කරමින් යනවා. ඒ වගේම තමයි ප්‍රශ්න අංක 7 මේ වන විට විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක් නැතත් මුල්ලමාවිය රැකවරණය සහ සංවර්ධනය පිළිබඳව ජාතික බහුආංශික උපාය මාර්ගික ක්‍රියාකාරී සැලැස්ම 2025-29 හි අවම වැටුප සැකසීමේ කටයුතු වලට සමගාමීව මේකට ඉදිරියේදී පියවර ගැනීමට නියමිතයි. ඒක අපි දීවර ජනතාව වෙනුවෙන් දායක විශ්‍රාම වැටුපක් සකස් කරා වගේම අපි පෙරපාසල් ගුරුවරුන් සඳහාත් මේ දායක විශ්‍රාම වැටුප උපක්‍රමයක් යෝජනා කරලා තිබෙනවා. ඒ වගේම දැනටත් විශ්‍රාම ගියපු සමහර ගුරුවරුන්ට පළාත් සභා හරහා පළාත් ඒකකවලින් පෙරපාසල් ඒකකවලින් යම් පළාත්වල දීමනාවක් ලබා දෙනවා. ඒක එක් එක් දීමනාව වෙන වෙනම ලබා දුන්නත් අපි එකම ක්‍රමයක් යටතේ දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක් යෝජනා කිරීමට කටයුතු කරමින් තිබෙනවා. ප්‍රශ්න අංක 8 මුල්ලමාවිය අධ්‍යාපනය පිළිබඳව ජාතික විෂයමාලා රාමුව ජාතික අධ්‍යාපන ආයතනය විසින් සකස් කරලා අධ්‍යාපන අමාත්‍යාංශයත් අනුබද්ධිතව අපි එක ඉලිදක්වා තිබෙනවා. ඊට අදාළව පෙරපාසල් ගුරුපුහුණු වැඩසටහන ඉදිරියේදී පැවැත්මට මූලික කටයුතු ආරම්භ කරලා තිබෙනවා. ප්‍රශ්න අංක 9 යෝජිත පෙරපාසල් අධ්‍යාපන ප්‍රතිපත්තිය 2027 වර්ෂයේ කියන්නේ ඒ කියන්නේ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි. අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යාංශයත් කාන්තාහ ළමා කටයුතු අමාත්‍යාංශය සහ ජාතික අධ්‍යාපන ආයතනය ඒකාබද්ධව පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩසටහන පසුගිය නොවැම්බර් 24 වෙනිදා සිට ආරම්භ කරා. 10 ප්‍රශ්නය සඳහා දිස්ත්‍රික් හෝ ප්‍රාදේශීය මට්ටමින් වාර්තාවන ඒ වගේ ගැටලු තිබෙනවා නම් අපි මුල්ලමාවිය පිළිබඳව ජාතික ලේකම් කාර්යාලය හැටියට මැදිහත් වීමක් කරනු ලබනවා. නිශ්චිත දිනයක් මෙම දීමනාව ලබා දීම සඳහා කියන ප්‍රශ්නයට ගත්තොත් විපක්ෂ නායකතුමනි, අපි පළාත් සභා ඒකකවලට අපේ අමාත්‍යාංශය හරහා භාණ්ඩාගාරයෙන් මුදල් නිකුත් කිරීම කියන එක සිදු වෙන්නේ කාර්තුමය වශයෙන් පළාත් පෙරපාසල් ඒකක විසින් තමයි එම මුදල් ලබා දීමේ දිනය තීරණය කරනු ලබන්නේ. අවසාන ප්‍රශ්නය රජයේ සහ පෞද්ගලික පෙරපාසල් සම්බන්ධව ගත්තොත් මේ පෙරපාසල් ලියාපදිංචි කිරීම හා සම්බන්ධ බලතල 13 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ප්‍රකාරව පළාත් පෙරපාසල් ඒකක වෙත තමයි පැවරිලා තියෙන්නේ. පෙරපාසල් අධ්‍යාපනය සම්බන්ධව ප්‍රවෘත්තීන් පවත්වා ගැනීම පෙරපාසල් අධ්‍යාපනය නියාමනය කිරීම කියන එක අධ්‍යාපන අමාත්‍යාංශය වෙත පැවරලා තිබෙනවා. ඒ අතරේ මේ සම්පූර්ණ මුල්ලමාවිය සංවර්ධනය පිළිබඳව නියාමන කටයුතු ජාතික ළමා ලේකම් කාර්යාලය හරහා සිදු වෙමින් තිබෙනවා. ස්තුතියි.
ගරු විපක්ෂ නායකතුමා.
ගරු අමාත්‍යතුමියනි, විශේෂයෙන්ම ඔබතුමිය දන්න කාරණාවක් අද වන විටත් මේක මේ අද ඊයේ සිදුවුණු දෙයක් නෙමෙයි, කාලයක් පුරාවටම අපේ රටේ පෙරපාසල් අධ්‍යාපනය ක්‍රියාත්මක වෙන්නේ අවිධිමත් ආකාරයකට හරියාකාර නියාමන පද්ධතියක් නොමැතිව හරියාකාර ජාතික ප්‍රතිපත්තියක් නොමැතිව ඒ වගේම වාණිජකරණයට ලක්වීම තුළ සහ අනෙකුත් අඩුපාඩුකම් නිසා දරුවන්ගේ අධ්‍යාපන අයිතිය බරපතල ලෙස උල්ලංඝනය වෙලා තිබෙනවා. ඒ වගේම ගාස්තු අවිධිමත් ආකාරයට අය කිරීම තුළ දෙමව්පියනුත් ඇත්ත වශයෙන්ම අපහසුතාවයට පත් වෙනවා. ඒ වගේම ඉගෙනවීම කටයුතු කරන ගුරුවරියන්ටත් සහාය පාලිකාවන්ටත් ඇත්ත වශයෙන්ම එයට ලැබෙන දීමනාව අඩු දීමනාවක් තුළ ඒ අයට ආර්ථික රැකවරණයත් අහිමි වෙලා තිබෙනවා. ඉතින් මේ තත්ත්ව දිහා බැලුවහම ගුරුවරුන්ගේ වෘත්තීය ගරුත්වය, රැකියාවල ආරක්ෂිත භාවය, දරුවන්ගේ ආරක්ෂාව, දෙමව්පියන්ගේ හැකියාව, මේ කරුණු කාරණා තුළ මම හිතන්නේ මේක බහුවිධ ප්‍රශ්න අභියෝග රැසකට මුහුණ දෙන ශ්‍රේෂ්ත්‍රයක්. මම පැහැදිලිව කියන්නට උනේ මේක මේ අදී නිර්මාණය වුණු දෙයක් නෙමෙයි. ඒ නිසා විශේෂයෙන්ම පෙරපාසල් පිළිබඳව අපි ජාතික ප්‍රතිපත්තියක් අනුගමනය කරලා එක් එක් පළාත් සභාවල ඕනෑපාකම් අනුව ප්‍රඥප්ති නිර්මාණය වළක්වාලීම සඳහා මම හිතන්නේ මධ්‍යම ආණ්ඩුවේ යම්කිසි ඍජු මැදිහත් වීමක් අවශ්‍යයි. ඒ වගේ මම ඔබතුමියට පෙන්වලා දෙන්න කැමති අතවශ්‍යම මොළේ වර්ධනය එහෙම නැත්නම් කොග්නිටිව් ඩෙවලොප්මන්ට් 70%ක් මම මේ කියන්නේ මේ පීඩියාට්‍රිෂන්ස්ලා කියන ආකාරයට ළමා වෛද්‍ය විශේෂඥවරුන් කියන ආකාරයට බ්‍රේන් ඩෙවලොප්මන්ට් කොග්නිටිව් ඩෙවලොප්මන්ට් මොළේ වර්ධනය 70%ක් සිද්ධ වෙන්නේ ඉපදුණු අවස්ථාව හෝ ඊට යම් පෙර වේලාවක සිට අවුරුදු 5 දක්වා. එහෙම තමයි. මම දැන් ඔබතුමා දන්නේ නැති මටත් වැඩිය ඔබතුමා වෛද්‍යවරයෙක් හැටියට. හැබැයි මේ 70%ක මොළේ වර්ධනය සිදු වෙනකොට අපේ රටේ ඇත්ත වශයෙන්ම අධ්‍යාපනය පටන් ගන්න මුල් ළමාවියනේ අවුරුදු 3 සිට 5 දක්වා දල වශයෙන් 3 සිට 5 දක්වා අපේ රටේ ක්‍රියාත්මක වෙන්නේ නිදහස් නිවහල් අධ්‍යාපනයක් නෙවෙයි. ඒ වගේම විධිමත් අධ්‍යාපනයක් නෙවෙයි. ඒ නිසා මේ කාරණාව මොළේ වර්ධනය 70%ක් සිදු වෙනවයි කියන පීඩියාට්‍රිෂන්ස්ලා ළමා වෛද්‍ය විශේෂඥවරුන් කියන ආකාරයට ඒ කාලවකවානු තුළ අපේ රටේ ක්‍රියාත්මක වෙන්නේ අවිධිමත් නිදහස් නොවන නොමිලේ නොවන අධ්‍යාපන වැඩපිළිවෙලක්. මෙන්න මේ කාරණාව පිළිබඳව අවධානය යොමු කරමින් ඒ වගේම විශේෂයෙන්ම පෙරපාසල් දූ දරුවන්ගේ පෝෂණ මට්ටම් පිළිබඳව අපි විශ්වාස කරනවා ජාතික වැඩසටහනක් අවශ්‍යයි. ඒ පිළිබඳව පෝෂණ වැඩසටහන කියන්නේ එයාගේ මන්ද පෝෂණ තත්ත්වයන් තිබෙනවද නැද්ද කියන එක ගැන පෙරපාසල් මට්ටමින් වැඩසටහනක් විශේෂයෙන්ම MOH සම්බන්ධ කරගෙන එහෙම නැත්නම් අනිකුත් වෛද්‍ය අංශ සෞඛ්‍යංශ සම්බන්ධ කරගෙන ක්‍රියාත්මක කිරීමත් වැදගත්. මම මේ කරුණු ගණනාවක්
ඉදිරිපත් කරනවා.
ඉල්ලීමක් කරන ඔබතුමියකින් මේ කරුණු කාරණා පිළිබඳව හිතලා බලලා මේ සියලු දේම අඩංගු ජාතික පෙරපාසල් ප්‍රතිපත්තියක් නිදහස් නිවහල් නොමිලේ අධ්‍යාපන ප්‍රතිපත්තියක් පෙරපාසල් පද්ධතියටත් ලබා දෙන්න කටයුතු කරන්නයි කියන කාරණා.
ගරු අමාත්‍යතුමනි
මම ඉතාම ස්තුතිවන්ත වෙනවා ඔබතුමා ඒ විශේෂ ශාස්ත්‍රය පිළිබඳව දක්වන උනන්දුව පිළිබඳව. මුලින්ම කියන්න ඕනේ ඇත්තටම මේ පෙරපාසල් විශේෂ ශාස්ත්‍රය කියන එක පෙරපාසල් ගුරුවරුන් සම්බන්ධව ගත්තොත් රාජ්‍ය නියාමනය සහිත පෞද්ගලික අංශයක් හැටියට තමයි මේ පෙරපාසල් ගුරු වෘත්තිය කියන එක පවතින්නේ. සේවා ව්‍යවස්ථාවක් ඒ වගේම බඳවා ගැනීම පටිපාටියක් රැකියා කාර්ය පටිපාටිය හා උසස්වීම් ක්‍රමවේදයක් සහිත සංගෘත සේවාවක් නෙමෙයි. ඒක නිසා රාජ්‍ය විධිමත් රාජ්‍ය සංගෘත සේවාවකට තියෙන වැටුප නෙමෙයි මේක අපි ලබා දෙන්නේ. මේ සේවාව දිරිගැන්වීම සඳහා වන දීමනාවක්. අන්නේ දීමනාව තමයි අපි රුපියල් 6000ක දීමනාවක් බවට පත් කරලා තිබෙනවා මේකෙදී. අපි අධ්‍යාපන අමාත්‍යංශත් හා එක සාකච්ඡා කරලා මේ සෑම දැනට මේ ගුරු වෘත්තිය තුල ඉන්න පෙරපාසල් ගුරු සේවය තුල ඉන්න සෑම ගුරුවරියකටම NVQ සහතිකයක් පෙරපාසල් උසස් ඩිප්ලෝමා එහෙමත් නැත්නම් උපාධිය මට්ටමටම මේ වර්ධනය කරමින් සංගෘත සේවාවක් බවට පත් කරලා වෘත්තීය භාවය හා ඒ ආර්ථික සුරක්ෂිතතාව ඇති කිරීම සඳහා වන වැඩපිළිවෙල සාකච්ඡා කරමින් තිබෙනවා. ඒ වගේම තමයි විපක්ෂ නායකතුමනි අපි මේ වන විටත් MOH කාර්යාල හරහා සෑම පෙරපාසලක්ම අධීක්ෂණය කරලා දරුවන්ගේ උසහා බර මැනලා ඒ හරහා ඔවුන්ට අවශ්‍ය වන උසබර නිසි ප්‍රමිතිය නැති දරුවන් සඳහා වන උදෑසන ආහාර වේලක දීමනාවක් මෙතෙක් පැවතිච්ච රුපියල් 60ක දීමනාව දැන් මේ රුපියල් 100 දක්වා වර්ධනය කර වැඩි කරලා තිබෙනවා. ඒක නිසා මේ අධ්‍යාපන විශේෂ ශාස්ත්‍රයත් මුල්ලාමාවිය සංවර්ධනය සඳහා වන පෝෂණය කියන එකත් අනෙකුත් ඔබතුමා කිව්වා වගේ මොළේ වර්ධනයේ සෑහෙන ප්‍රමාණයක් අවුරුදු 3 පමණ වෙනකොට 75% අවුරුදු 5 වෙනකොට 90% සම්පූර්ණ වෙනවා කියලා තමයි දැන් කියන්නේ. ඒ අනුව මේ සඳහා වන වැඩසටහන අපි සංවිධානය කරමින් තිබෙනවා. මුල්ලාමාවිය පිළිබඳව ජාතික ලේකම් කාර්යාලයත් අධ්‍යාපන අමාත්‍යංශයත් ජාතික අධ්‍යාපන ආයතනයත් අපි එකතු වෙලා කල්පනා කරනවා දැනට මේ ඉන්න ගුරුවරුන්ගේ ගුණාත්මකභාවය එහෙම නැත්නම් ඔවුන්ගේ සුදුසුකම් සම්පූර්ණ කිරීමත් මේ සේවාව සඳහා මේ සියලුම ගුරුවරුන් අන්තර්ග්‍රහණය කර ගැනීම සඳහා වන කටයුතු අපි සාකච්ඡා කරමින් තිබෙනවා. ස්තුතියි.
ප්‍රධාන වැඩ කටයුතු අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 2 දක්වා ගරුවරයා ඔබතුමා පොයින්ට් එකක් ගරු මන්ත්‍රීතුමා.
අම ස්ථාවර නියෝග 38 සතමයි නැගී කතා කරන්නේ. අද ලසන්ත වික්‍රමතුංග නැති වෙලා අවුරුදු 17යි මම අගමැතිනියගෙන් ප්‍රශ්නයක් අහන්නම ඉදිරිපත් කරා ඔබේ කාර්යාලයට. ඒ කාර්යාලයේ ඉදිරිපත් කරා මේ සම්බන්ධයෙන් උත්තර දෙන්න බැහැයි කියලා. මොකෝ මේක උසාවි ඉදිරියේ තියෙන්නේ කියලා. හැබැයි මේ පාර්ලිමේන්තුවේම පාස්තු බෝම්බය ගැන උත්තර දෙනවා, එක්ස්ප්‍රස් පර්ල් එක ගැන උත්තර දෙනවා, බෙහෙත් ගැන උත්තර දෙනවා. ඒක උසාවියේ තියෙනවා. ඉතින් මේ ලසන්ත වික්‍රමතුංගේ මම ඊයේ ඇහුවේ මොකද අද අවුරුදු 17ක් සමරන අවස්ථාවේදී. ඉතින් මට කනගාටුවේ ඇයි මෙවැනි ද්විත්ව ස්වරූපයක් මේක ගෙනියන්නේ?
ගරු සභානායකතුමා,
තුමනි අප කවුරුත් පිළිගන්නවා ලසන්ත වික්‍රමතුංග මහත්මයාගේ ඝාතනය, ඒ වගේම සිරස රූපහාන්ට කරපු පහර දීම පිළිබඳව රජයේ ස්ථාවරය මීට දින කීපයකට කලින් මේ පේන් සභා වාරදීම මහජන ආරක්ෂක ඇමතිතුමා විසින් පිළිතුරු ලබා දුන්නා. ඒ වගේම කැබිනට් ප්‍රකාශක නලින් ජයතිස්ස ඇමතිතුමා විසින් පිළිතුරු ලබා දුන්නා. අප ආණ්ඩුවක් විදියට උපරිම උත්සාහ කරමින් සිටිනම මේ මාධ්‍යවේදීන් ඝාතනයට මාධ්‍ය ආයතනට පහර දීම සම්බන්ධව පරීක්ෂණ සිදු කරන්න. ඔබතුමාලා දන්නවා මේ සෑම ලසන්ත වික්‍රමතිංග මැතිතුමාව ඝාතනය කරේ 2008 හෝ 2008 අවුරුද්දේ අවුරුදු 17ක් ඒ ඝාතකයන් සහ ඝාතකයන්ට අදාළ උදව් කරපු අය ඊපස්සේ ඝාතකයන් අල්ලනවා කියලා ආණ්ඩුව හිටපු ආණ්ඩුවල ඇමතිවරු විපක්ෂන ඇමතිවරු කොටකුත් පහු කළ අවුරුදු 17කට පස්සේ තමයි මේ ප්‍රශ්නේ තිබෙන්නේ. ඒ නිසා මම දන්නා ස්ථාවර නියෝග අනුව යම් ඔබතුමාලා ප්‍රකාශයක් කරාද කියලා. නමුත් ආණ්ඩුවක් විදියට ස්ථාවර නියෝග මොනවා කිව්වත් අපි මේ ඝාතකයන් අත්අඩංගුවට මේ ඝාතකයන් හොයාගෙන ඒ වගේම යුක්තියට කිරීම වෙනුවෙන් අප සියලු දේම කරා. නමුත් ඒ ඝාතකයන් මෙරට ආණ්ඩු කළා. ඒ ඝාතකයන් ඒවයි ඇමතිකම් දරුවා. ඒ ඝාතන අල්ලනවා කියලා ආණ්ඩු හදාගෙන අවිල්ලත් ආණ්ඩු කළා අවුරුදු ගාණක්. ඒ නිසා අපි පැහැදිලිව මේ කරනවා. මේ ඒ නිසා ඒක තමයි ඒ සම්බන්ධව කියන් තියෙන්නේ. මම ගරු කතානායකතුමනි.